දන්න දෙයක් තියෙනවද කාට හරි ඒක තව ඔන්නම් ඉතින් දෙන්න පුළුවන්. බලමුකෝ අන්තිමට මතක් කරන්න කියන. තෝට මතකද ගිය සැරේ අපි කතා කරපුවා. මොනවාද මට මතකද? විශේෂයෙන් අපි මේ ආයතන ගැන අපි කිව්වා නේද? තණ්හාව ඇති වෙන තැන් ටික. කීයක් කිව්වද? එමහම තණ්හාව ඇති වෙන තැන් කීයක් කිව්වද? ආයතන 6යි. ගණන් හද හදා කිව්වා නේද? 60ක් කිව්වා. ඒක තමයි. තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්. මතකද ඒ ටික? දැන් එක ආයතනයක් ගත්තාම 10ක් එන්න පුළුවන්. ඒක ආයතන 6ට 60ක් වෙනවා නේද? අපි ඇහැ ගත්තොත් දැන් ඇහෙන් දකින රූපෙට තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? අපි දකින වටපිටේ තියෙන දේවල් වලට තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? ඒ වගේම ඒවා දකින්න ඕනකම හින්දාම ඇහැට තණ්හා කරන රූප දකින්න ඕන හින්දා දැන් ටිකක් ඇස් පෙනීම අඩු වෙගෙන ගියොත් එහෙම ඔන්න බලත හැකි නේද? මොනවා හරි වෙලා ඇහැට මොනවා හරි නොත් එහෙම හොඳට පේනකන් අපිට තේරෙන්නේ නැහැ මේ ඇහැට තියෙන තණ්හාව. එකක් හරි වෙලා ඇස් පෙනීම පොඩ්ඩක් අඩු වෙන්න ගියොත් එහෙම හොඳට දැනෙනවා නේද? මොනව හරි පෙනීම ලබා ගන්නවා. එතකොට ඒ රූපෙට තණ්හා කරනවා, ඒ රූපෙ දකින්න ඕනකම හින්දම ඒකට අවශ්‍ය නැහැ ඇහැට තණ්හා කරන. ඇහැ නිසා තණ්හාව ඇති වෙනවා. ඇතුළට එන්න අන්නල. ඊළඟට ඇහැයි රූපයයි නිසා උපදිනවා චක්කු විඤ්ඤාණය නේ. චක්කු විඤ්ඤාණයටත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණය. ඊළඟට ඔය තුනේ එකතුවට අපි කියනවා පස්සේ කියලා නේද? චක්කු සම්පස්සේ. ඇහැ නිසා ඇති වෙන චක්කු සම්පස්සේ. ඒ නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට චක්කු සම්පස්සේ නිසා උපදින වේදනා. වේදනාවටත් තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? ඊළඟට ඒකෙන් අඳුන ගන්න ගතිය සංඥාව. ඇහැ නිසා ඉන්නේ එතකොට රූප සංඥා. රූප සංඥා වලටත් අපේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? එතකොට දැන් කීයක් කිව්වද බලන්න. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ඊළඟට චක්කු සම්පස්සයයි පස්සේ නිසා හටගන්න වේදනාවයි පහයි නේද? ඊළඟට සංඥාව. දැන් එහෙනම් රූප සංඥා. ඊළඟට ඒක ගැන හිතන්න පුළුවන් රූප සංචේතන. රූප ගැන හිතනවනේ. ඒකට කියනවා රූප සංචේතන. හතයි නේද? ඊළඟට රූප තණ්හාවටත් තණ්හා කරන්න පුළුවන් කියවනේ. තණ්හාවටත් තණ්හාව තියෙන පුළුවන්. 8යි. ඊළඟට ඒ ගැන කල්පනා කරන එක විතක්ක. රූප විතක්ක වලට තණ්හාය තියෙන පුළුවන්. ඊළඟට ඒක විමසන ගතිය රූප විචාර. අපට තණ්හාය තියෙන පුළුවන් 10ක් තියෙනවා. ඒකට ඇහැ ගත්තොත් තණ්හා කරන්න පුළුවන් තැන් 10ක් හට ගන්නවා. ඒ වගේ කනට, නාසයට, දිවට ඔය හැම එකටම 10 10 ඇති වෙන්න පුළුවන්. ඔක්කොම එතකොට 60ක් වෙනවා නේද? තණ්හාව උපදින්න පුළුවන් තැන් ඇති වෙන්න පුළුවන්. ඒ 60ක් තියෙනවා කිව්වට 60ේම වෙන වෙනම බලන්නත් පුළුවන්. එහෙම බැලුවේ නැතත් තණ්හාව අඩු කරගන්න විදි තියෙනවා. දැන් එක්කම කිව්වා චතුරාර්ය සත්‍යයේ දුකයි දුකට හේතුව තණ්හාව කිව්වා නේද? ඒකට තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා, නිරුද්ධයි. තණ්හාව නැත්තම් දුකක් උපදින්න විදිහක් නැහැ. දුක්ඛ නිරෝධය. හැබැයි මාර්ගය වෙන්නේ තණ්හාව නැති කිරීම නෙමෙයි, ආරෂ්ඨාංගික මාර්ගය. තණ්හාව තමයි නැති වෙන්න ඕනේ. උනාට ඒක අපිට තණ්හාව නැති කරනවා කියලා කරන්න බෑ. ඒකට මාර්ගයේ තියෙන්නේ සම්මාදිට්ඨියෙන් පටන් අරන් යංග 8කින් එක්ක ආරෂ්ඨාංගික. ඒක සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? අපි යම් කිසි විදිහකට ඇත්ත ඇති හැටි දකින්න නේද? සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් තමයි ඒක පටන් ගන්න. සම්මාදිට්ඨිය. එතකොට ඇයි සම්මාදිට්ඨියකින් පටන් ගන්න මාර්ගයක් තියෙන්නේ? අපේ මේ වැරදි දැක්මින්දයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ඇත්ත ඇති හැටියට දකින්නේ නැති හින්දා. ඒ අවබෝධය නැති හින්දායි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය තමයි මේ ඇත්ත අවබෝධ කරන්න මාර්ගයක් පෙන්නලා තියෙන්නේ. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න නේද? සත්‍ය ටික අවබෝධ වෙනවා. ඒකට සත්‍ය අවබෝධ වෙනකොට ඉබේම වෙන දෙයක් තණ්හාව ඇති වෙන්නේ නැහැ. තණ්හාව නූපදිනකට. ඒ කියන්නේ අපේ මුලා වීම හිඳයි තණ්හාව තියෙන්නේ. මුලා වීම නැති වෙන්න නම් ඇත්ත දකින්න. ප්‍රඥාව වැඩෙන්න. ඒතර ප්‍රඥාව වැඩෙනවා කියන්නේ මුලාව දුරු වෙනවා. තව විදියට නේද? ඇත්ත දකින්නකොට රැවටිලා තියෙන ටික අයින් වෙනවනේ. මුලාව දුරු වෙනවා. ඒ මුලාව දුරු වීමත් එක්ක තණ්හාව ඇති වෙන්න විදිහක් නැති වෙනවා. මුලා වෙලා ඉන්නකන් තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් දැන් ඔන්න පේනවා ඇත්ත දකින්න ඕන තැන් ටික. ඒක තමයි තණ්හාව උපදින තැන්. ඒක තමයි අර 60ක් කිව්වේ. නේද? එතකොට අපි ඇහෙන් දැනගන්න රූපයේ ඇත්ත දකින්න වෙනවා. ඇහි ඇත්ත දකින්න වෙනවා. චක්කු විඥානයේ ඇත්ත දකින්න වෙනවා. නේද? ඒ විදිහට පස්සේ වේදනාවේ සංඥාවේ ඊළඟට යම් කිසි රූප තණ්හාවක් එනවා නම් ඒකේ ඊළඟට ඒ ගැන හිතන ඒකේ රූප සංචේතනාවේ විතක්කේ විචාරේ. ඒ ඔය ටිකේ අපිට ඇත්ත ඇති හැටි දකින්න වෙනවා. ඇත්ත ඇති හැටි දකින්න වෙනවා කියනකොට තේරුම් ගන්න තාම ඇත්ත දැකලා නැහැ කියන එක. නේද? ඒවයි තණ්හාව ඇති වෙන්න පුළුවන් කියන්නේ ඇත්ත දැකලා නැතිකම. අවබෝධයේ තිබුණත් සමහර විට ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතිකම. නේද? ප්‍රත්‍යක්ෂ වුණා නම් තණ්හාව උපදින්න බෑ. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියටම දැක්කන. ඒ එකකවත් තණ්හාව උපදින්න බෑ. දැන් මේ මොනවයි හරි තණ්හාව උපදිනවා කියන්නේම අපි තේරුම් ගන්න ඕන මේකේ ඇත්ත ඇති හැටි දැකලා නැහැයි කියන එක. ඇත්ත ඇති හැටි කියන්නේ පවතින ස්වභාවය. ඒ කියන්නේ යථාභූත ස්වභාවය. පවතින ස්වභාවය එකක්, අපි දකින ස්වභාවය තව එකක්. අතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකට මං තේරුම් ගන්න උපමාවකුත් දුන්නා. අර වතුරට ඉබෙන බල්ලෙක් නේද? බල්ලා වතුරට ඉබෙනකොට මොකද වෙන්නේ? රැවටෙනවා. තව බල්ලෙක් ඉන්නවා කියලා නේද? ඒකට අන්න බලන්න, ඒ රැවටුණා නැත්තම් මුලා වුණා. මුලාව නිසා දැන් මොකද හිතන්නේ? මම තවත් බල්ලෙක් ඉන්නවා. දැන් ඒ ඉන්නවා කියලා හිතපු ගමන් ඔය දැන් ඇහෙන් දැකලා දැනගත්තු රූපයක්නේ නේද? ඇහෙන් දැකීම නිසානේ, ඇහැට පෙනුන නිසානේ, ඒක තමන්ගේම ඡායාව තමයි. ඒ වුණාට ඒක දැකලානේ තව බල්ලෙක් ඉන්නවා කියන තත්ත්වයට ආවේ. එතකොට දැන් ඇහෙන් දැකලා දැනගත්තු රූපයක් තියෙනවා නේද? දැන් බලන්න බල්ලා ඒ දැකලා දැනගත්තු රූපේ ඇත්ත දන්නවද? මුලා වෙලා තව බල්ලෙක් ඉන්නවා නේද? අපිට ටිකක් ඒක ඇත්ත පේනවා. වතුරේ බල්ලෙක් නැහැ කියලා නේද? බල්ලාගේ මානසිකත්වෙට පේන්නේ නැහැ. අනේ බලන්න දැන් බලන්න ඒ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා තව බල්ලෙක් ඉන්නවා කියන එක මත මේ බල්ලාගේ තණ්හාව වැඩෙන්න පුළුවන්. තණ්හාව තමයි පෙන්වන්නේ ඇලීම හරි ගැටීම හරි කියලා. වතුරට බුරනවා නම් එහෙම නේද? තරහාරන්නේ බුරන්නේ. එතකොට ගැටීම පැත්ත. ඒ කියන්නේ දැන් ඔය බාහිර රූපේ ඇත්ත නොදන්න කම හින්දා නේද දැන් තණ්හාව ඇති වෙලා ඒක ක්‍රියාවක් බවට පත් උනේ. නේද? එතකොට මේ තණ්හාව මත කරන ක්‍රියා දිගින් දිගට යන හරි. දැන් ඇත්ත නොදන්න කම හින්දා උන මුලාව නිසා තණ්හාව වැඩිලා මෝ ඒ මත දැන් බුරනවා කියන්නේ කයින් කරන ක්‍රියාවක් නැත්නම් වචනේ බල්ලගේ භාෂාව. ඒතේ කර්ම කරන මට්ටමකට පත් වුණා. දැන් අපි බල්ලට සාපේක්ෂව ටිකක් ඇත්ත දකින්නවානේ නේද? අපට නිකන් හරි තණ්හාවක් ඇති වෙයිද ඒ වතුරේ ඡායාවේ? නෑ නේද? ඔතන කිසිම තරහ ගන්න හේතුවක් නෑනේ. නැත්තම් ඇලුම් කරන්න හේතුවක් නෑනේ. වතුරේ තියෙන ඡායාවක් විතරයි කියන එක දැනගත්තා. දැන් බල්ලට ඒ අවබෝධය ආව නම් ඌ බුරයිද? පේනව නේද? ඇත්ත අවබෝධ කළොත් තණ්හාව පිහිටන්න විදිහක් නෑ. මුලාවෙන් ඉන්නකන් තණ්හාව කරනවා මොකටද? මේ ඇහෙන් දැනගත්තු රූපෙට. දැන් පේනවා නේද? ඇහෙන් දැනගන්න රූපේ ඇත්ත දැක්කනම්, ඒ කියන්නේ යථාභූත ස්වභාවය අවබෝධ වුණා නම් තණ්හා කරන්න දෙයක් නැති වෙනවා. ඒකයි කියන්නේ මුලා වෙලා ඉන්නකන් තමයි ඇත්ත ඇති හැටි නොදන්න තාක්කල් තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒක. දැන් ඔතනම පේනවා නේද? සම්මා දිට්ඨියක් ඕන එතන ඇත්ත අවබෝධ කරගන්න. ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ ඇහෙන් දැනගන්න රූපේ ඇත්ත දකින්න තියෙනවා. ඊළඟට ඒක පෙන්වන ඇහේ ඇත්ත දකින්න තියෙනවා නේද? ඒව දැනුවත් කරන විඥානයේ ඇත්ත දකින්න තියෙනවා. මොකද ඕයි මුලා වුණා හින්දා තමයි තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව ඇති වුණා කියන්නේ දුක හටගත්තා කියන එක. දුකට හේතුව තණ්හාවනේ නේද? තණ්හාව නිරුද්ධ වෙන්න නම් අපිට එතකොට මාර්ගයක් වඩන්න වෙනවා. ඇත්ත ඇති හැටි දකින්න. එතකොට ඇත්ත ඇති හැටි දකින්න මාර්ගයක් වඩන්න නම් ඉස්සෙල්ලා දැනගන්න ඕන අපි මුලා වෙලා ඉන්නවා කියලා. අපි මුලා වෙලා ඉන්නවා කියලා දන්නේ නැත්නම් දකින්න ඇත්තකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න අපි මුලා වෙලා කියලා අදහසක් අපිට නැහැ. විශේෂයෙන් ඇහෙන් දකිනකොට තියෙන දෙයමයි අපි දැනගන්නේ කියලා තමයි අපි හිතන්නේ. අපි රැවටෙන වෙලාවල් නැද්ද ඇහෙන් දකිනකොට? මිරිඟුව වගේ. මිරිඟුවත් සමහර විට අපි දැන් දන්න හින්දා රැවටෙන්නේ නැහැ. සමහර වෙලාවට තියෙනවා නේද ඇහෙන් දැකලා මුලා වෙන වෙලාවල්. පොඩි ළමයි නම් රැවටෙන්න පුළුවන්. අපි නොදන්න මට්ටමේදී දැන් හිතන්න මොකක් හරි දේ දුන්නක් ඔය මේ වෙලාවෙත් ඇති සමහර විට. දේ දුන්නක් තියෙනකොට ඔය වහින වෙලාවේ අවුවත් වැටෙනකොට සමහර විට දේ දුන්නක් හැදෙනවා නේද? එතකොට පොඩි ළමෙක්ට ඕක ගැන ඇත්ත දන්නේ නැති කෙනාට මොකද හිතෙන්නේ? දේ දුන්නක් තියෙනවා. ඒ තියෙනවා කියනකොට එතෙන්ට ගියත් ඒක අල්ලන්න පුළුවන් හරි තේයි කියලා නේද? අපි එතෙන්ට ගියොත් ඒක තියෙයිද? මේ කරන මායාවක් විතරයි. ඒ අපි ඒ වගේ රැවටෙන තැන් තියෙනවා ඇහැ නිසා. එතකොට ඒ එක මට්ටමක් තමයි බල්ලා වතුරට ගුණහන් තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙන මට්ටම. අපිට වැඩේ තියෙන්නේ අපි ඒ වගේ වට රැවටෙනවා කියලා කිව්වට මේ අනිත් ඒවට අපි රැවටෙනවා කියලා හිතන්නේ නැහැ නේද? එහෙන් දැකලා දැනගන්න ඒවට. මම ඔය කවුරු හරි ඉන්නවා කියලා දැනගන්නවනේ එහෙන් දැකලා. එතකොට හිතනවාද රැවටිලා කියලා? නේද? එතකොට දැන් අපි කවුරු හරි ඉන්නවා කියලා දැනගන්නේ කොහොමද? එහෙන් දැකලා ඊළඟට හිත කියනවා මේ ශරීරයක් තියෙනවා නේද? එතකොට ඒ ශරීරය ඇසුරු කරගෙන හරි ශරීරය අයිති කෙනෙක් ඉන්නවා කියලා එහෙම දැනගන්න ඕනේ නේද? එතකොට එහෙන් පෙන්වන්නේ පුද්ගලයවද ශරීරයක්ද? ශරීරයක්. ශරීරක රූපයක් තියෙනවා. දැන් අපි මේ වෙලේ ඈත වෙලෙන් ඒ ගොඩ හරියේ සමහර විට කවුරු හරි ඉන්නවා පේන්න පුළුවන් නේද? ඒ පේනකොටම අපිට හිතෙන්නේ මොකද්ද? අන්න කවුද ඉන්නවා? සමහර විට ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා අඳුරගනී නේද? කවුද ටිකක් ඈත ඉන්නේ? ඉන්නා වගේ පේනවා. පේනකොට මොකද හිතෙන්නේ? අතන කවුද ඉන්නවා කියලා. එතකොට එයා ගැන දැන් අපිට එක එක ඒවා හිතෙන්න පුළුවන්. නේද? හොරෙක්ද දන්නේ නැහැ කියලා හිතී. නේද? එහෙනම් නැත්තම් කවුරු හරි හොඳට භාවනා කරනවාද දන්නේ නැහැ. හෙල්ලෙන්නෙත් නැහැ. අර හොඳට ඉන්නවා. එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ හරි හොඳ කෙනෙක් කියලා හිතෙන්නත් පුළුවන්, හොරෙක් කියලා හිතෙන්නත් පුළුවන්. දැන් මේ ඔක්කොම හිතන්න උදව් උනේ මොකද්ද? ඇහෙන් දැකලා දැනගත්තු දේ නේද? ඇහෙන් දැකලා දැනගත්තු දේ. එතකොට අපිට ආවා ශරීරයක් තියෙනවා. දැන් මනුස්ස සංඥාවක් ආවා. මනුස්සෙක් ඉන්නවා. ඊළඟට තව වර්ග කරනවා. ගෑනුද පිරිමිද කියලා සමහර විට මේ හාමුදුරු කෙනෙක්ද, මෙහෙණින් වහන්සේ කෙනෙක්ද, විහි කෙනෙක්ද, එහෙමත් මොහොම වර්ග වෙනවා නේද? එහෙම ඊළඟට හොරෙක්ද දන්නේ, හොඳ කෙනෙක්ද දන්නේ, එහෙමත් වර්ග වෙනවා නේද? දැන් මේවා ටික කොහොමද වෙන්නේ? දැන් ඇහැට පෙනුනේ රූපයක් විතරනේ. ඊතුරු විස්තර ටික ඔක්කොම කොහෙන්ද දුන්නේ? අපේ හිතෙන් නේද? ඇහෙන් අරන් දුන්නේ රූපේ විතරනේ. එතකොට ඒක ගැන හිතපු ඔක්කොම මේ පැත්තේ හිතපු දේවල් නේද? දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේ හිතන දේවල් ඔක්කොම හරි කියලා බාරගන්න. මුලින්ම ඕන දැන් ඇහෙන් දුන්නේ අපි වර්ණ සටහනේ තියෙනවා නිකන් මිනිස්සෙක් වගේ සටහනක් නේද? එතකොට අපි ඔක දිහා බලලා ඊළඟට හිතනවා ඔය මිනිස්සේ ඊළඟට ඔය ගෑනු කෙනෙක්, පිරිමි කෙනෙක්, නะ හොඳ කෙනෙක් හරි නරක කෙනෙක් හරි නේද? ඔය ඔක්කොම මේ පැත්තෙනි හිතන්නේ Taman තුලනේ නේද? දැන් ඕක කීප දෙනෙක් එයාව දැක්කොත් එක විදිහටම හිතයිද? නෑ නේද? එක එක්කෙනාට ඉන්නේ එක එක වෙනස් අදහස් නේද? එහෙමනම් ඒ හිතන දේවල් අර රූපෙට අයිතිද? එක එක්කෙනා දැනගන්නව නෑ. එහෙනම් අපි හිතන්නේ නේ අර රූපේ ගැන තමයි අපි හිතන්නේ. අතන ඉන්න කෙනා ගැන තමයි මේ හිතන්නේ කියලා. එයා දන්නවද අපි හිතන්නේ? නෑ. එකට පේනව නේද මේ හිතන එක පැත්තක් රූපයට ඒව අයිති නෑ කියලා. ඊළඟට අපි හිතන දේවල් හරිද කියලා බලන්න විදිහක් තමයි දැන් කීප දෙනෙකුට බලන්න කියලා එක එක්කෙනා හිතන ටික කියන්න කියනවා. ඔවා එකම වෙයිද? එකකට එකක් වෙනස්. ඒකට අපි හිතන දේ හරි වුණා නම් එක එක්කෙනා එක එක විදිහට හිතයි. එහෙම වෙන්න බෑ නේද? එක්කෙනෙක් හොරෙක් කියලා ගියයි තව එක්කෙනෙක් නෑ හොඳ එක්කෙනෙක් කියලා හිතයි. ඒක එතනම වෙනස්. එහෙනම් මේ හිතපු දේවල් හරි වෙන්න පුළුවන්ද? හරි යටම ඒ යාගෙනම නම් මේ හිතපු ටික හිතුවේ ඒවා එක සමාන වෙන්න ඕනනේ. එක එක්කෙනාට වෙනස් වෙලා නෙමෙයි දැනගත්තු දේවල් ටික. එතනිනුත් පේනවා නේද මේ දැනගත්තු දේවල් ටික අර රූපෙට අයිති නැහැ. නේද? මේ හිතපු අයගේ අදහස් අනුව තමයි හිතලා තියෙන්නේ. ඕකම ඉතින් තව තව එක එක මත කියන්න පුළුවන්. දැන් අපි භාවනා කරන කෙනෙක් නම් අර ආමනුස්සෙක් කියලා දැනගත්තු ගමන් සමහර විට උකන තියෙන්නේ කෙස් ලොම් නියපොතුද දෙතිස් කුණුවේ වැඩන කෙනෙක් නම් ගියයි ඔය මනුස්සෙන් නෙමෙයි ඉන්නේ කෙස් ලොම් නියපොතුදත් ගොඩ නේද? විතරම ඒ සංඥාවෙන් ඉන්නවනේ. නැත්නම් අර කියන්නේ අට්ටි සංඥාවෙන් ඉන්නවා ඔය ඇටසකිල්ලක් කියයි. නේද? එහෙම නැත්තම් ධාතු මනසිකාරය එහෙම වඩන කෙනෙක් ඉන්නවා නම් නෑ නෑ උතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා ගොඩක් උතන මිනිස්සෙක් නෑ කියලා කියනවා. නේද? ඊළඟට අපි හිතමු මෙයා දැන් අපි පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක් කියන්න පුළුවන් ඔය වෙන ගියාත්මේ මෙහෙම වෙලා ඉඳලා ඔය ඉපදිලා තියෙනවා. නැත්තම් මරුණයින් පස්සේ ගිහින් මෙහෙම උපදී කියලා කියන්න පුළුවන්. නේද? ඔය වගේ එක එක දේවල් මෙහෙ ඉඳන් කතා කරන්න පුළුවන් නේද එයාගෙන්? ඔය හොරකම් කරන්න ඇවිල්ලා ඉන්නේ සුවර් එකට අපායය. මරුණයින් පස්සේ දුගතිය තමයි. නේද? ඒ වගේ ඉතින් අපිට කතා කරන්න පුළුවන් නේද? දැන් ඒ පුද්ගලයා ගැන එක එක මත මේ පැත්තේ හිතෙනවා. නේද? දැන් ඔහොම ඉන්නකොට ඔන්න මේ පැත්තේ ඉඳන් කවුරු හරි එනවා. දැන් අපිට ඈතනේ පේන්නේ. අපි හිතමු එහේ ඉඳන් අපේ දන්න කෙනෙක් ආවයි කියලා. දැන් මේ කතා කරන ටික අපි එයාගෙන් අහනවා. අර ඉන්නේ හොරෙක් නේද? එතකොට මේ ආපු එක්කෙනා කියනවා නෑ නෑ ওই කතාව වැරදි කියලා. ඊළඟට තව එක්කෙනෙක් කියනවා ඔය ඉන්නේ හරි හොඳ එක්කෙනෙක්. අර හිතපු ටික කියනවා. තව එක්කෙනෙක් කියනවා ඔය සතර මහා ධාතු ගොඩක් නැත්නම් කෙස් ලොම් නියවත්තව ගොඩක් කොහොමම ගිය කියා කියනවා. ඔය හැම එකටම මේ ආපු එක්කෙනා කියනවා නෑ ওই කතාවත් වැරදි. ඕක වැරදි. මතයක් නැත්නම් වැරදි දෘෂ්ටිය. මෙයා මැරිලා ගෙහින් අපායේ යනවා නේද ඔය හොරකම් කරලා. ඒකත් කියනවා මෙයා ඒකත් වැරදි. නැත්නම් මෙයා මෙහි ඉඳන් ඇවිල්ලා ඔය ඉන්නේ කියලා හොම් විස්තර කියන එකට මෙයා කියනවා වැරදි කියලා. දැන් අපි ටික මොකද කියන්නේ? ඔක්කොටම හැමෝම කියන ඒවට එයා කියනවා ඔකත් වැරදි, ඔකත් වැරදි, ඔකත් වැරදි. ඊළඟට මොකක්ද අහන්නේ? එහෙනම් ඔයා කියන්නේ මොකද්ද? ඇත්ත මොකද්ද? කියලා අහනවා නේද? අපි හරිදියන්. ඇත්ත මොකද්ද? එතකොට මෙයා කියනවා මේ දැන් මං ඇත්ත කිව්වෝ මේකේ ඇත්ත කිව්වට වැඩක් නැහැ. ඔයගොල්ලෝ පිළිගන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලෝම තව ටිකක් ළඟට ගිහින් බලන්න කියලා. හරි. අපි ටිකක් ඔන්න ඒ පාර දිගේ කිට්ටුවට යනකොට පේනවා මේ අර හදපු පඹයෙක් ඉන්නේ. මොනසේක. දැන් මොකද වෙන්නේ අපි හිතපු ඒවට? ඔක්කොම බොරු ගොඩක් කියලා නේද? දෘෂ්ටි ගොඩක් නේද? දැන් අරයා නිකන් වැරදි වැරදි කිව්වට අපි එයාට බනිනවා මිසක් ඒක පිළිගන්නේ නැහැ. තමන්ම ඇත්ත දැක්කොත් තමයි ඔන්න මෙච්චර වෙලා අපි මේ ඔක්කොම ගියපු ඒවා බොරුනේ. මුලා වෙලානේ. කියලා දැනගන්නේ නේද? දැන් ඔන්න ඔය වගේ මට්ටමක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපට. අපි මේ රූප දැකලා ඕකේ කෙනෙක් ඉන්නවා කියලා පුද්ගල සංඥාවෙන් අරගෙන නේද? ඊට පස්සේ අපි එක එක ඒවා හිතා ගන්නවානේ. ඒ ඔක්කොම ඒ දෘෂ්ටි ගොඩක් මත ගොඩ නැගුණු දේවල් කියලා. ඒ කියන්නේ දකින දකින රූප නිකන් පඹය ගොඩක් වගේ. අපි තමයි මිනිස්සු කරලා අරන් තියෙන්නේ. ඈ ඒකත් ටිකක් අපිට hina වෙලා හිතන්න පුළුවන්. ඕක දැන් Tamanටම දාගත්තා. මේ ශරීරයත් ඒ වගේ ගොඩක් අපේ පුද්ගලෙක් හදලා දාගෙන අපි තමයි මේ හිතාගෙන ඉන්නේ. ඔක ඇත්ත ඇති ඇති දකින්න ඇතිකම තේරෙනවද මේ කියන ඒවා? දැන් බුදුහාමුදුරුවෝ කියනවා මෙතන සත්ව පුද්ගලෙක් නෑ කියලා. අපි හිතන් ඉන්නවා නෑ නෑ ඉන්නවා නේද? මම කියලා කෙනෙක් ඉන්නවා කියලා නේ අපි හිතන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇත්ත ඇති හැටි දැක්කොත් ඒක දෘෂ්ටියක් කියලා වැටහෙනවා. ඒවි සක්කාය දිට්ඨිය කියලා නේද? පුද්ගලෙක් ඉන්නවා කියන මම කියන හැඟීම ඒක මේ අපි හදාගත්තු දෘෂ්ටියක්. මේ ඇත්ත ඇති හැටි දකින්න නැතිකම නිසා හදාගත්තු දෘෂ්ටිය. එතකොට ඔය මං තව පැත්තකින් කිව්වේ මන්හාව ඇති වෙන්න විදි. අපි ඇහෙන් දකින රූපේ රැවටුන හින්දා නේද අර පඹයට මිනිස්සෙක් කියලා හිතාගෙන එක එක කතා හැදුවේ. දැන් එතන බලන්න ඇහෙන් දැනගත්තු රූපෙක මුලා වීම. කතර වතුරට ලැබුණ බල්ලයි අපේ වැඩි වෙනසක් නැහැ ඒ කතාව ගත්තාම නේ. බල්ලා නැති බල්ලෙක් ඉන්නවා කියලා අපිත් නැති මිනිස්සෙක් ඉන්නවා කියලා. එතෙන්ට ගිහින් බලුනම මිනිස්සෙක් නැහැ. පඹයෙක් විතරයි. නේද? ඒකට ඇහෙන් දකින රූපේ මුලා වෙන්න පුළුවන් නේද? ඒ මුලා වුණා හින්දා නේද දැන් ඒ අන්න පඹේ දැකලා අර හොරෙක් ඉන්නේ කියලා හිතලා දැන් අපි හිතෙන් ගැටෙනවා. කැමති නෑනේ නේද? ඒකට අර බල්ලා වතුරට එබිලා බුරපු එකේයි අපි කරපු වැඩේ වැඩි වෙනසක් නෑ. වෙනව නේද? ඒකට දැන් හිතන්න පුළුවන් ඉතින් ඒ පඹයන්ට නිරවටෙන්නේ අපි අනිත් ඒවට රැවටෙන්නේ නෑනේ කියල. නේද? ඔය උපමා ටික දුන්නේ අපි අනිත් ඒවටත් ඇහෙන් දකිනකොට ඇත්ත දකින්නවද නැත්නම් අපට ඕන දෙයද දැකලා තියෙන්නේ? පවතින தත්වෙද දකින්නේ නැත්නම් අපට ඕන දෙයද දැකලා තියෙන්නේ? නැහොම ಜಾති දෙකක් තියෙනවා. අපි දකින ස්වභාවය නැත්නම් අපි පිළිගන්න ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. ඒක තව විදිහට ගත්තොත් ගන්න දැන් පවතින්නේ සතර මහා ධාතුව නම් අපට සතර මහා ධාතුව පේන්නේ නැහැ. අපට පේන්නේ පුද්ගලයෝ, ගස්, ගේවල්, දොරවල්, අරෝමේවනි පේන්නේ. ඒතර මේ අපිට දකින්න ඕන එක අපි දැකලා තියෙන. එතන පවතින ස්වභාවය නෙවෙයි. පුළුවන්ද ඒක තේරුම් ගන්න? සරල වගේ පෙන්වනට ගැඹුරු දෙයක්. ඔක හරියට තේරුම් ගත්තොත් ඔතනම සක්කාය දිට්ඨිය කඩන්න පුළුවන්කම තියෙනවා. නේද? අපි පේන දැන් වතුරට එබෙන බල්ලාගේ හිතන්. දැන් බල්ලා දකින නැත්තම් දකිනවා කියලා හිතන දේ තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ වුණාට පවතින ස්වභාවය එහෙම දෙයක් නෙමෙයි. ඡායාවක් විතරයි තියෙන්නේ. එතකොට දකින ස්වභාවය පවතින ස්වභාවෙ නෙවෙයි. නේද? ඒ කියන්නේ පේන ගතිය තියෙන ස්වභාවය නෙවෙයි. ඒක පේන දේ තියෙනවත් නෙවෙයි. තියෙන දේ පේනවත් නෙවෙයි. එන්නද කියන අපිට තේනවා තියනවා කියලා හිතන එක එතන තියනවත් නෙවෙයි. එතන තියෙන දේ විදිහටම පේනවත් නෙවෙයි. එතකොට මේ අපේ ඇහි හැකියාව අනුව හදලා දෙන වර්ණ සටහනක් තමයි අපි දකින්නේ. ඔක මං කිව්වේ දැන් වෙන මේ ඇහි මට්ටම වෙනස් වුණොත් අපිට ඊට වඩා වෙනස් දෙයක් තියෙන්නේ නේද? මේ ඇහැ මනුස්ස හැක්කින්දනේ ඔය විදිහට තියෙන්නේ. දෙවි කෙනෙක්ගේ හැක්කුණා නම් ඊට වඩා වෙනස්. මේ බිත්ති එහෙම විනිවිද යනවා දකින්නවා වෙන්න පුළුවන්. කූඹියෙක්ගේ වගේ හැක් තිබුණා නම් වෙනම ස්වභාවයක් තියෙන්නේ. ඒතකොට ඇහි මට්ටම අනුව හදලා දෙන වර්ණ සටහනක් තමයි අපි දකින්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන ටික පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. නිවන් දකින්න බෑ, නිවන් අවබෝධ කරන්න බෑ ආයතන පිරිසිඳ දකින්නේ නැතුව. පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන එක. බල්ලෙක් බිරුවා නේද? කොහොමද අපි දැනගත්තේ බල්ලෙක්? බල්ලෙක් බිරුවා කියලා. දැන් බල්ලෙක්ව පෙනුණා නේද හිතට? මතක් වුණා නේද? දැන් මං කිව්වොත් ඔය දැකපු නැත්නම් දැනගත්තු බල්ලා පොඩ්ඩක් අඳින්න කියලා. එක එක්කෙනාට. එක වගේ වෙයිද? එක එක්කෙනා දැකලා තියෙන්නේ වෙන වෙන බල්ලු. නේද? එතකොට ඇත්ත ඇති හැටිද දැනගෙන තියෙන්නේ? තේනානේ අපි දැනගත්තු දේ මද එළියේ තියෙන්නේ. ඒක උනේ කොහමද? ඒක බලන්න ඕන ආයතන වලට කඩලා. බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහමද? සද්දේ ඇහුණා නේද ඉස්සෙල්ලා. සද්දේ ඇහෙනවා එක්කම අපට මතක් වුණා ඔය සද්දේ ඉන්නේ නම් බල්ලෙක් පිරුවා තමයි. කියලා නේද? ඒක එක්කම අපිට බල්ලෙකුත් මෙවිලා පේනවා. නේද? දැන් ඇත්තටම ඉන්න බල්ලද පෙනුනේ? නෑ. කොහෙ ඉන්න බල්ලෙක්ද පෙනුනේ? තමන් තුරේ. තමන්ගේ මනසෙන් හදපු බල්ලෙක්ව තමයි පෙනුනේ. මේකනේ එක එක්කෙනාට වෙනස් බල්ලෝ පෙනිලා තියෙන්නේ. ඇහුනේ එකම සද්ද වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකෙන් දැනගත්ත රූප වෙනස්. බාහිර ලෝකේ වෙනස් වෙනස් ලෝක තමයි එක එක්කෙනාට හැදුනේ. ඒක තේරෙනවද? එක එක જાතියේ බල්ලෝ හැදුනා කියන්නේ වෙනස් ලෝක හැදුනේ. නේද? මේ අම්මගේ ලෝකේ ඉන්න බල්ලා නෙමේ අම්මට. ඒ කියන්නේ වෙනස් ලෝක දෙකක්. ඒ සම්මතෙන් බල්ලෙක් කිව්වට හිතට පේන රූප වෙනස් නේද තියනවා කියලා හිතන. ඔතන මොකද්ද වැරද්දක් තියනවා කියලා හිතෙන්නේ නැද්ද? දැනගත්තු දේ ඇත්ත පවතින දේමද දැනගත්තේ? හිත ටිකක් වෙනස් වෙලා නේද? අපිට හිතට ඕන එක තමයි අපි දැනගෙන තියෙන්නේ. නේද? දැන් කවුරු හරි ඔය පොඩි ළමෙක් කවුරු හරි බල්ලෙක් වගේ බිරුවා නම් අපිට අඳුර ගන්න බැරි වෙන්නේ. සද්දේ දැම්මන දුකනවා කියන්න බෑනේ. බල්ලෙක් වගේ කෑවු. එහෙම වුණත් අපේ හිතට මැවෙන්නේ බල්ලෙක්. නේද? නැත්තම් හිතන්න ඔය සද්දේ රෙකෝඩ් කරලා තිබිලා ආයෙ දැන්. ඒ ඇහෙනකොට මතක් වෙන්නේ බල්ලෙක්. දැන් හරිද අපි හිතන ඒවා? එකට තේරෙනවද? ඇහුණ සද්දෙට අයිති නෑ අපි හිතන දේවල් ටික. නේද? අපි හිතන්නේ නම් අර දැන් එතන බල්ලෙක් ඉන්නා ඒ බල්ලගේ සද්දේ තමයි මේ ඇහුනේ. ඒ කියන්නේ අපි හිතන බල්ලගේම සද්දේ කියලා. එහෙම වෙන්නම ඕනේ නෑ නේද? ඒකෙන් තේරුම් ගන්න අපි අපි දැනට හිතන් ඉන්න අපි හිතන ඔක්කොම හරි කියලා. ඒ කියන්නේ අපි ඇහෙන් දැකලා දැනගන්න සේරම ඇත්ත කියලා. ඒ වුණාට ඒක ඇත්ත වෙන්න ඕනේ නැහැ. මොකද ඔතන දැන් අපි ආයතනයට කරන්න පුළුවන් වැඩේ හරියට දැකලා නැහැ. දැන් මෙතන වැඩ දෙකක් වෙනවා. ඕනම ආයතනයක. දැන් ඇහැ ගත්තොත් ඇහෙන් වර්ණ සටහන දෙනවා. ඒක අනුව හිතනවා. දැන් අර පඹයගේ එක මතක් කරගන්න. නේද? නැත්නම් වතුරට එවෙනවා. ඇහැට පුළුවන් අර වර්ණ චිත්‍රයක් අරන් දෙන්න විතරයි. ඕක ගැන හිතන එක වෙනම වැඩක්. නේද? දැන් මේ හිතපු එකෙන් නේද අපි වරද්ද ගත්තේ. පඹයෙක් ඉන්න දැන මිනිස්සෙක් ඉන්නා කියලා. පේන එකෙන් නෙවෙයි. ඈ? දැන් බල්ලා වරද්ද ගත්තේ පේන ස්වභාවයෙන් නෙමෙයි. බල්ලෙක් වගේ පේනවා. ඒකේ වරදක් නැහැ. ඒක ගැන හිතන එකෙන් නේද මුලා වුනේ. තව බල්ලෙක් එළියේ ඉන්නවා. එතකොට මේ ආයතන මට්ටමේ පේන ගතිය නෙමෙයි වැරද්ද තියෙන්නේ ඕක ගැන හිතන මට්ටම. ඒ වගේම තමයි අර සද්දය ඇහෙනකොට සද්දය ඇහුණා ඒක අනුව අපි හිතුවා. දැන් හිතද්දී ඇහුණ දෙයම විතරක් නෙමෙයි ඒකට දානවා අපේ පරණ අත්දැකීම්. මං කියේ දැන් සමහර විට අර බල්ලගේ සද්දය ඇහෙනකොට ගෙදර ඉන්න බල්ලා වෙන්න පුළුවන් මතක් වෙන්නේ. ඒ සද්දට අදාළ නැත්නම් රොවින කලින් අත්දැකපු බල්ලෙක්. නේද? දැන් මෙන්න මේ වගේ බල්ලෙක් ඇති කියලා ගිහින් බැලුවට බලනකොට වෙනස්ම ඉති. හරියට බල්ලෙක් නොවෙන්නත් පුළුවන්. එතකොට මේ හිතපු දේ බාහිරයට සම්බන්ධයක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් අපි අරේ මිනිස්සෙක් ඉන්නවා කියලා හිතුවට එතන මිනිස්සෙක් නැහැ. නේද? එතකොට අපි දැක්කපු දෙයට අනුව හිතනකොට හිතන දේ බාහිර රූපෙට අයිති නැහැ. හරි. තේරුණාද දැන්? ආයතනකින් දැන් ඇහෙන් අපි මොනවා හරි දැකීම එක සිද්ධියක්. ඒක ගැන හිතන එක තව සිද්ධියක්. ඒ හිතන එකේදී තමයි අපි මුලා වෙන්නේ. නේද? හිතන දේවල් ටික එළියට ආйти නැත්නම් එළියේ තියෙනවා කියනකොට තමයි අපි මුලා වෙන්නේ. නැත්නම් තව විදිහකට කිව්වොත් ලෝකෙට අහුවෙන්නේ. ලෝකෙට අහුවෙන්නේ. අයි හිතපු දේ හිත ඇතුලේ ඒක හිත ඇතුලේ ඇති වෙලා හිත ඇතුලේ නැති වෙනවා කියලා නුවණක් අපිට නෑ. අපි හිතන්නේ අර එළියේ තියෙන දේ ගැනයි හිතුවේ. නේද? දැන් පඹේ පේනකොට අන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ගැන තමයි ඊළඟට හිතන්නේ. එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා දැන් අපි දන්නේ නෑ. මේක හිතෙන්ම කරන වැඩක් කියලා. අපි අර පැත්ත බලාගෙන එහි ඉන්න කෙනෙක් ගැනයි දැන් හිතන්නේ. ඒකට කෙනාව අපි හිතෙන් හදලා එළියට දාලා ඉවරයි. බාහිරෙන් කියලා ඉවරයි. නේද? හරියට අර බල්ලා වතුරට එවිලා වතුරේ බල්ලෙක් තිබ්බා වගේ. එයා විශ්වාස කරනවා බල්ලෙක් ඉන්නවා. අපිත් විශ්වාස කරනවා අතන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මොනවා හිතුවත් අවිද්‍යාවෙන්ම නේද හිතන්නේ. මුලා වෙලාම නේද හිතන්නේ. ඔන්නඔක තමයි අපි දැන් ඇහෙන් දැකලා දකින දේ එළියේ තියෙනවා. එළියේ තියෙන දේමයි මේ දකින්නේ කියලා හිතාගෙන ඒක ගැන මොනවා හරි හිතුවොත් ඒක තේරුම් ගන්න දෘෂ්ටිගත වෙලාමයි හිතන්නේ. ඇත්ත ඇති හැටි නෙවෙයි කියලා. මේක දැන් පැහැදිලිද මේ කියන කතාව? මේක පැහැදිලි නැත්නම් අහන්න තව තව විස්තර කරත හැකියිතෝ. මොකද උතන තමයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේ ආයතනෙන් අපිව රවට්ට නැහැ. එහෙන් පෙන්නන මට්ටමක් තියෙනවා. ඒක ගැන වැරදියට හිතන ගතියක් තියෙනවා. ඒ වැරද්ද තමයි අල්ලගන්නවා. එතන තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. අපි මේ හිතන දේ එළියේ නැහැ. හිත එක එක දේවල් පෙන්නයි මතක් කරලා දෙයි. ඒවා එකක්වත් බාහිරයට සම්බන්ධ නැහැ. පිට වුණ ඕන දේවල් තමයි හිතන්නේ. ඒකට අපේ පරණ අත්දැකීම් ටිකත් උදව් වෙනවා. ඒවා ටික දැන් පේන එකට සම්බන්ධ කරලා අලුතෙන් හිතන. එතකොට තේරුම් ගන්න ඕන මේ හිතන ඒවා එකක්වත් බාහිර රූපවලට අයිති නැහැ. අපේ මුලාව හින්දායි ඔව් හිතන දේවල් ටික ඔක්කොම අර ඒ රූපේ ගැන තමයි මේ හිතන්නේ කියන්නේ. ඒකත් කියන්නේ හිතෙන්. ඔය හිතන දේවල් ටික ඔක්කොම අර රූපෙට අයිති කියලා කියන්නේ හිත. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක මුලාවෙන් ඇත්ත ඇති හිත නොදන්න කම හින්දාම කියන දෙයක් කියලා. දැන් ඔය ආයතන දකින්න පුරුදු කරන්න පුළුවන් එක විදිහක් පටන් ගන්න පුළුවන්. දැන් ඔක තේරුම් ගත්තොත් විතරයි ඒක කරන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන දැන් ඇහෙන් දැකලා දෙයක් එළියේ තියෙනවා කියලා හිතනකොට එළියේ තියෙනව නෙවෙයි. ඇහෙන් වර්ණ සටහන හදලා දුන්නා ඕක තමයි මේ හිත දැක්කේ චක්කු විඥානෙට આવුනේ මේ ඇහැ හදලා දී කියලා. ඇහැ පෙනුනේ නැත්තම් මොකද චක්කු විඥානෙට දැනගන්න බෑ. ඒ කියන්නේ ඇහැ හදලා දීපු මේ සටහන තමයි චක්කු විඥාන දැක්කේ. එතකොට චක්කු විඥානෙන් දැනගත්තු දේ ගැන තමයි ඊළඟට මනසෙන් හිතන්නේ. ඇහැට පේන එකේ අනිතන මනුස්සෙක් වගේ දෙයක් කෙනෙක් මොකක් හරි තියෙනවා. එතකොට හිතෙන් කියන අහම පේන්නේ නම් මනුස්සෙයි. අහම පේන්නේ නම් බල්ලෙක් කියලා කියන්නේ හිත. ඒක බලන්න දැන් සක්කාය දිට්ඨියටද වැටෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම මගේ නැත්තම් මම ඉන්නවා කියලා මම තමයි අත්දකින්නේ. ඒ වගේ හැඟීමක් එන එකනේ. මම නෙමෙයි හිත. හිත කාගෙද? හිත කියලා දෙයක් තියෙනවා. මම කියලාගෙන. හිතෙන් දකින්නේ මොනවද? නෑ හිතෙන් දකින්නේ මොනවද? එළියේ තියෙන දේවල් නේද? එළියේ මොනවද තියෙනවා හිත මේ පැත්තේ ඉන්නවා. එතකොට එළියේ මොනව හරි තියෙනවා හිත ඉන්නවා මේ පැත්තේ ඒවා දැනගන්න. එතකොට හිතට කෙලින්ම දැනගන්න බැරි හින්දා ආයතන පහකුත් හදාගෙන තියෙනවා. ඇහැ කන නාසය නේද? හිතට දකින්න බෑනේ වර්ණ. ඒ හින්දා ඇහැක් ඕන. හිතට ශබ්ද අහන්න බෑනේ එළියේ තියෙන ඒ හින්දා කනක් ඕන. නේද? ඔගේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික ඕන නේද එළියේ තියෙන ඒවත් දකින්න? ඈ? ඒකට හිත මේ පැත්තේ තියෙනවා ආයතන ටිකක් තියෙනවා බාහිර දේවල් අද්දකින්න. ඒකට හිත දැනගන්නවා එළියේ තියෙන දේවල්. නේද? ඒකට මෙහි අභ්‍යන්තරයක් තියෙනවා අර පැත්තේ බාහිරයක් තියෙනවා. පැත්තේ අභ්‍යන්තරයක් බාහිරේ තමයි දැනගන්නේ. අභ්‍යන්තර බාහිර වෙන් වෙලානේ. අනේ අභ්‍යන්තරේට තමයි අපි මම කියලා කියන්නේ. මම දැනගන්නවා එළියේ තියෙන දේවල්. නේද? අපි දැන් හිත කිව්වත් එකයි විඥාන කිව්වත් එකයි වෙන මොකක් හරි වචනයක් කිව්වත් එකයි. නේද? දැන් ඒ හිතට පුළුවන් ද වෙන කාගේ හරි ඇහෙන් දකින්න? කාගේ හින්ද දකින්? වචන කියන්න කැමති නැති වුණාට මගේ හින්නේ දුක්ස්. එහෙනම් ඒ හිත කාගේද? මගේ වෙලා නේද? අර පැත්තක තියෙන හිතක් නෙමෙයි දැකලා තියෙන්නේ. නේද? අපි නිකන් වචනෙන් කියන්න හැදුවට මම නෑ කියලා රවට්ට ගත්තට හරියන්නේ නෑ. මම කියලා පිළිගන්න ස්වභාවයක් හැදිලා ඉවර. නේ? ඈ? තමන්ගේ හිතේ තමයි. ඒ තමන්ගේ කියන එක තමයි ඔන්න සක්කාය දිට්ඨිය. තමන්ගේ හරි අනුන්ගේ හරි කියනවා නම් ඒක සක්කාය දිට්ඨිය. එයා කුඩා ළමෙක් ගත්තොත් දැන් අපි කියන වචන එයාට නැති වෙයි. ඒ වුණාට තාම මේ ඇහෙන් දකින්නේ එළියේ තියෙන දෙයක් කියන අදහස එනවනේ. ඒ දෙයට දෙන නම් ටික සමහර විට වෙනස් වෙයි තාම වචන ඉගෙනගෙන නැති හින්දා. ඒ වුණාට යටත් ඉන්නා මේ පැත්තේ මම අර පැත්තේ තියෙන දෙයක් දැනගන්න. කියන්නේ අභ්‍යන්තර බාහිර වෙන් කිරීම තුලමයි යතන ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ ඇහෙන් දකින්න දෙයක් තියෙනවා කියන මට්ටමේ යට තියෙනවනේ. එතකොට ආයෙ හැක් උපදන්න තණ්හාව හිටිනවා. ඔව් සමාන කියන්නේ සක්කාය දිට්ඨිය තියෙන. දැන් කුඩා ළමයා කියලා සෝවන් වෙලා කියලා කියන්නේ. එහෙත් එයත් මේ පැත්තේ මම ඉන්න අර පැත්තේ තියෙන ලෝකේ වන් දැනගන්නවා. ඒතර මගේ ඇහෙන් දැකලා තමයි දැනගත්තේ. මගේ කනෙන් අහලා තමයි දැනගත්තේ. කියන මට්ටම තියෙනවා. ඒ මොනවද කියලා සමහර විට වචන දන්නේ නැහැ. මෙන්නතර අර එළියේ දෙයක් තියෙනවා ඒක මේ ඇහෙන් බලලා දැනගන්නවා. දී සද්ද තියෙන එක මේ කණෙන් අහලා දැනගන්න පුළුවන්. නිගමනේ කියන්නේ ඊට පස්සේ ඒව ගැන එන එක එක මත. දැන් බලන්න අපි අර ඉස්සෙල්ලා කියපු පඹයගේ උදාහරණ ගන්න. දැන් ඕක අපටත් පේනවා පොඩි ළමයටත් පේනවා නේද? දෙන්නම හිතනවනේ අර එහෙ මොකක් හරි තියෙනවා කියලා. හරි. ඊළඟට මිනිස්සෙක් කියලාත් හිතයි. නේද? ඒ දෙකම පොඩි ළමයටත් පුළුවන් අපටත් පුළුවන්. හැබැයි ඔය හොරෙක් කියන එක සමහර විට අපි හිතනවා. පොඩි ළමයා හිතන්නේ නැති වෙන්න පුළුවන්. නේද? අර ටිකක් එහාට යන ඒවා අපිට තියෙන ඒවා එහාට නැහැ. මොකද එයාගේ කෙලෙස් ඒ මට්ටමට තාම වැඩිලා නැහැ. හරි. ඒක ඒ දෙපැත්තම තියෙනවා. කෙලස් තියෙන හින්දා තමයි වැඩියෙන් හිතන්නේ. වැඩියෙන් හිතන්න හිතන්න තව තව කෙලස් උත් ඇති වෙනවා. ඒ ඔව් ගැඹුරට යනකොට ඒ වගේ මට්ටම්. ඉතින් මමත් නැහැ කියලා හිතන මට්ටමක් නම් ගැඹුර. අනිත් අය කොහොමවත් හිතන්නේ නැහැ. කියන්නේ නාමයි රූපයි ඔව් ඒක සිංහලෙන් කිව්වොත් ඒ කියන්නේ මුකුත් නැහැ මුකුත් නැත්නම් පෙනුනේ කොහොමද දැන් අපි අර පඹයක් ඉන්නවා කියලා හිතන්න දැන් මේ පැත්ත බැලුවහම පේනවනේ මිනිස්සෙක් වගේ පේනවනේ නේද නැහැ කිව්වොත් හරිද? ඒක තමයි මම යහන්නේ. දැන් ඉන්නවා කිව්වොත් වැරදි කියලා කිව්වා. මං කිව්වේ නැහැ හැබැයි නැහැ කියලා. මෙතන මෙතන හරි ඔක තේරුම් ගන්න ඕන දැන්. හරි. අපි තියනවා කිව්වත් අහු වෙලා නැහැ කිව්වත් අහු වෙලා. ඒ දෙකම දෘෂ්ටි දෙක. දැන් බුදුදහම ගැඹුරු වෙන්නේ ඔතන. දැන් බුදුහාමුදුරුව කියනවා මේ කච්චායන කච්චානගත සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකද කියනවා කච්චායනට මේ මේ හටගන්න ස්වභාවය දකිනකොට කෙනෙක් ඇත කියන දෘෂ්ටියට වැටෙනවා. හටගන්නවා පේන. ඇත තියෙන කියන දෘෂ්ටියට වැටෙනවා. ඊළඟට නිරුද්ධ වෙනවා දකින්නකොට නැත්නම් විනාශ වෙනවා දකින්නකොට නැත කියන දෘෂ්ටියකට වැටෙනවා. හරි. ඔය දෙකම දෘෂ්ටි දෙකක්. තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. තියනවා කියන එකට අපි කියනවා සාස්වතවාදී කියලා. නැත කියන එකට උච්ඡේදවාදී කියලා. ඔය දෙකම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. තථාගතයෝ ඔය දෘෂ්ටි දෙකටම නොඇටි පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. පටිච්ච සමුප්පාදේ ඔය දෙකටම අහු වෙන්නේ නැති එක. ඇත්ත කියන එකට අහු වෙන්නේ නැත්නම් නැත කියන එකට අහු වෙන්නේ. හරි. ඉතින් අපි දැන් තේරුම් ගන්නකොට බලන්න ඕනේ මේ ධර්මයට ගැළපෙනවද කියලා. දැන් අපි එකක් තේරුම් ගන්න ඕන. දැන් ඇහෙන් පේන නිසා ඒ තියනවාමයි කිව්වොත් දෘෂ්ටිගත වෙලා. හරි. ඒකෙම අනිත් පැත්ත තමයි අපි යෝග ගැන මෙනෙහි කරලා මොකුත් නැහැ කියලා මට්ටමකට එන්න පුළුවන්. ඒකත් ඇත්ත ඇති හැටි නේ. අපි මේ ශරීරේ මම ඉන්නවා කියලානේ පටන් ගන්න. නැත්නම් වෙන ශරීරයක කෙනෙක් ඉන්නවා. දැන් මොකද කරලා බලන්නේ ඊළඟට භාවනා කරනවා කියලා ඔක කඩලා බලනවා කොටස් කරලා කෙස් ලොම් නියදත් සම්මස්නහර ඔහොම ගොඩක් තියෙන්නේ අතන පුජ්‍යලයක් නැහැ කියලා. එහෙනම් නැත්තම් අතන තියෙන්නේ සතර මහා ධාතු ගොඩක් අතන පුජ්‍යලයක් නැහැ කියලා. දැන් භාවනා කරලා අන්තිමට මොකද්ද මේ කියන්නේ? හිටියගෙන නැහැ. ඒක මුලින් ශරීරයක් පේනකොට කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. භාවනා කළාට පස්සේ ශරීරයක් පේනකොට ඔතන කෙනෙක් නැහැ කියලා හිතනවා. නේද? අමාරුවෙන් භාවනා කරලා ඇවිල්ලා නැහැ කියන දෘෂ්ටියකට වැටෙනවා. සාස්වතවාදී ඉඳලා ඉන්නවා කියන එකෙන් පටන් ගන්න. ඒක තමයි. බොහොම අමාරුවෙන් භාවනා කරලා තව දෘෂ්ටියක් හදාගන්න. ඒක උච්ඡේද වාදි. ඒකට මේ මුකුත් නැහැ කියන එකක් නෙමෙයි. ඔවා හොඳට තේරුම් ගන්නවා. හරි. පටිච්ච සමුප්පාද කියන එක ගැඹුරුයි කියන්නේ ඒකයි. ඔය දෙකටම අහුවෙන්නේ. දැන් මොනවා හරි පේන හින්දා නැහැ කියන්නත් බෑ. ඒ වුණාට තියනවා කියන්නත් බෑ. නොහොම ස්වභාවයක් තියෙන. තියන දෙයම පේනවා කියලා කියන්නත් බෑ. හරි. පේන නිසා මුකුත් නැහැ කියන්නත් බෑ. මුකුත් නැති වුණා නම් පේන්න විදිහකුත් නැහැ නේද? එතකොට එතන තමයි මේ පැටලෙන තැන. මේක අපි නිකන් අර සාමාන්‍ය අවබෝධයකින් මේක දකින්න අමාරුයි. හරි. මේ තේරුම් ගන්න තියෙනවා මෙතන මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ හින්දා තමයි මේ ඇහැ ගැනයි ඇහෙන් දැනගන්න රූපය ගැනයි දෙයට දකින්න කියන්නේ පිරිසිඳ දකින්න කියන්නේ. ඒකයි ආයතන හැම ඔය විදිහට නුවණින් හොයනවා. ඒතර අපි තව ටිකක් බැලුවොත් දැන් ඇහෙන් පේනවා කියන එක කොහොමද සිද්ධ වෙන්නේ? අපි සාමාන්‍ය දන්න මට්ටම ගත්තොත් මේ ඇහි කාචයක් තියෙනවා. ඔකෙන් මේ වර්ණ මේ රූපයක් හදනවා නේද ඇතුලේ. ඕක තමයි හිතට පේන්නේ. නැත්තම් චක්කු විඥානෙට දැర్శණය. ඈ? පාලියෙන් කිව්වොත් මේ ඇහි තියන ඔය චක්කු ප්‍රසාදය කියලා එකක්. ඈ? ඒකේ හැදෙනවා ප්‍රසාද රූපයක්. ඕක තමයි චක්කු විඥාණයෙන් දැනගන්නේ. ඈ? චක්කු විඥාණය කියන එක තමයි මේ දැනගන්න මට්ටම. ඒ කියන්නේ විඥානේ පහළ වෙනකම් මොකුත් දන්නේ නැහැ. නේද? පෙපේ. ඇහි රූපේ තිබුණාට විඥානේ පහළ වුණ නැත්නම් දකින්න බෑ. නේද? ඒතර විඥානේට අහු වෙන්නේ ඇහැ හදලා දෙන රූපේ නේද? වර්ණ සටහන. ඔව්. ඒතර ඔය වර්ණ සටහනනේ චක්කු විඥාණයෙන් දැනගන්නේ. නේද? ඕක දැකලා කොහමද එළියේ තියෙන දේ දැක්කා කියන්නේ? දැන් බල්ලා රැවටෙන්නේ ඕන ඔතන නේද? දැන් බල්ලාගේ ඇහෙනුත් හදලා දෙනවා වර්ණ සටහනක්. ඒකේ බල්ලෙක් වගේ චිත්‍රෙකුත් තියෙනවා. හරි? ඒකට ওই චිත්‍රෙ දිහා බලලා මේ ඇහෙන් හදලා දීපු එක දකින්නවා කියන එක නෙවෙයි බල්ලා දන්නේ. බල්ලා හිතන්නේ අර එළියේ තියෙන එකමයි මේ පේන්නේ. ඒකට තියෙන දේම පේනවා කිව්වොත් මුලා වෙලා නේද? බල්ලා රැවටෙන්නේ නැගෙන ඉන්න බල්ලෙක් කොහොම මේ පේනවා කියන මට්ටමනේ නේද? එළියේ තියෙන දේ තමයි මේ දැක්කේ කියලා හිතුවොත් මුලා වෙනවා. එහෙම නැත්තම් මේ දකින දේ තියෙන්නේ එළියේ තියෙනවා කියලා හිතුවත් ඒත් මුලා වෙනවා. නේද? ඒකට එක පැත්තකින් බලන්න පුළුවන් මේ ඇහැ සකස් කරලා දීපු වර්ණ සටහනක් නම් දැනගෙන තියෙනවා. නේද? චක්කුඥානයට අහු වෙන්නේ මේ ප්‍රසාද රූපය මිසක් එළියේ තියෙන රූපය නෙවෙයි. එළියේ තියෙන ගතියකට අනුව මේ ප්‍රසාද රූපයක් හදලා දෙන එක එහි ක්‍රියාකාරීත්වය. එහි හැකියාව අනුව තමයි ඒක හදලා තියෙන්නේ. හැබැයි විඥානය දකින්නේ ඔය ඇහැ හදලා දෙන එක. අඳුනා ගන්න කෙනෙක් දැන් මං කියේ අර පඹයාව පේනකොට නේද? අපිට මිනිස්සෙක් වගේ චිත්‍රයක් මේ ඇහැ හදලා දෙනවා. ඒකත් නැතුව නෙවෙයි. එහෙමත් නැත්නම් ඉතින් ඇහැ පේන්නේ නැහැ හේලෙද? ඇහැ පේනවා කියන්නේ අර මිනිස්සෙක් ඉන්න චිත්‍රයක් හදලා දෙන සටහන. ඒතර ඔය සටහන තමයි චක්කු විඤ්ඤාණයෙන් දකින්නේ. ඒතර ඒ සටහනේ තියෙන අර මිනිස්සයාගේ හැඩේ වර්ණ ටික දැකලා තමයි අපි හිතන්නේ ආ අතන මිනිස්සෙක් ඉන්න හින්දායි මෙහෙම තේින්නේ කියලා. නේද? ඒතර එතන තේරුම් ගන්න ඕන ඒක මුලාවක් කියලා. ඔය එළියේ තියෙන දෙයම පේනවා කියන එක මුලාවක්. මේ පෙනිලා තියෙන ඇහැ සකස් කරලා දීපු සටහන. වගේම තේරුම් ගන්න ශබ්ද කියලා අපි අහන්නේ කන හදලා දෙන දේවල් මිසක් කියන්නේ කනේ හදලා දෙන ප්‍රසාද රූප මට්ටමයි සෞත විඥාණයෙන් දැනගන්නේ. එළියේ තියෙන ගති නෙවෙයි. ටිකක් පැහැදිලි මදි ඇති අපි. ඔව්. ඉන්නවා ඉන්න හින්දා පේනවා කියලා අපි හිතනවා. ඈ? අන්තිමට කියන ටික මට ඇහෙන්නේ. ඒක ඔව්. කෙනෙක් අඳුර ගන්න ඉස්සෙල්ලා පේනවා නේද? එතන වැරද්දක් තියෙනවද නැද්ද කියන එක තමයි දැන් හොයන්නේ. දැන් අපි මෙහෙමයි. අපි දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ලෝකෙට අයිති මට්ටම. අපි පේන දේ තියෙනවා කියන එක පිළිගන්න මට්ටම තමයි ලෝකෙට අයිති මට්ටම. හරි? හැබැයි ඒක ඇත්ත ඇති හැටි වෙන්න ඕනේ නැහැ. යථාභූත ස්වභාවය වෙන්න ඕනේ නැහැ. මොකද අපි හිතන මට්ටමට තමයි අපි දැනගන්නේ. ඊළඟට අරෝ ඊළඟට අපේ ඇහි මට්ටමට තමයි අපිට පේන්නේ නේද? දැන් අපි මනුස්සයෙක් හදාගෙන ඉන්න හින්දා මේ මට්ටමේ රූප තමයි අපිට පේන්නේ. මං කියේ රවින මට්ටමක ඇහක් තිබුණා නම් වෙන විදිහකට පේන්නේ. ඔව් දැන් මෙතන තියෙන්නේ ඔන්න ඇහෙන් පෙන්눔 කරන මට්ටම එකක්. එහෙන් පෙන්නුම් කරන මට්ටම තේරුම් ගන්න අර වර්ණ චිත්‍රයක් හදලා ඔක පෙන්නනවා. ඈ ඇහැ තුලේ හදලා දෙනවනේ. නේද? සටහන. අන්න ඒක හදලා දෙන මට්ටම තමයි ඇහැට පුළුවන්. ඒකට චක්කු විඤ්ඤාණයට අහු වෙන්නේ ඔය හදලා දීපු එක. ඒ විදිහට කිව්වොත් ඇහැ උපද්දලා දීපු රූපේ තමයි අන්න චක්කු විඤ්ඤාණයට දැర్శණය. චක්කු විඤ්ඤාණය දැනගන්න. නේද? හැබැයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඕක දකින්නවා කියලා නෙමෙයි එළියේ තියෙන රූපේ දකින්නවා කියලා. ඒත් ඒක ලෝකෙට අයිති මට්ටම තමයි එළියේ තියෙන දෙයමයි මේ දැක්කේ. නැත්නම් මේ පේන දෙයමයි එළියේ තියෙන්නේ. ඒක වැරදි කියලා පෙන්වන්න තමයි මම අර බල්ලගේ උපමාවයි අපි පඹය දකින්නකොට උපමාවයි ඔහොම ටිකක් ගත්තේ. හරි මොකද උපමා වලින් තමයි දැනට කියන්න පුළුවන්. ඔකේ. ඊටු ටික Taman විදර්ශනෙන් දකින්න ඕනේ. කට තේරුම් ගන්න ඕනේ අපි දැනට විශ්වාස කරන එකට වඩා වෙනස් මට්ටමක් මෙතන සිද්ධ වෙනවා කියන එක. අපිට ඇහෙන් උපද්දලා දෙන දේ තමයි හිතෙන් දැනගන්නේ. ඒ දැනගත්තු දේ ගැන තමයි ඊළඟට හිතන්නේ. අර බල්ලෙක් කරව මේවා දිගට හිතාගෙන නේ. දැන් මේ ආයතනෙන් සටහනක් හදලා දෙනවා. ඒක ගැන ඊළඟට මනසෙන් හිතන. හැබැයි අපි හිතනකොට අපි මුලා වෙනවා මේ හිතන්නේ එළියේ තියෙන දෙයක් ගැන කියලා. ඇත්තටම එළියේ තියෙන දෙයක් නෙමෙයි මේ ආයතනෙන් හදලා දීපු දෙය දැකලා ඒක ගැනයි මේ දැන් හිතන්නේ. ඒකට අනුවයි හිතන්නේ. අපි විශ්වාස කරනවා ඔය හිතන්නේ එළියේ දෙයක් ගැන කියලා. හැබැයි අපි හිතන ඒවා බාහිර රූපෙට සම්බන්ධයක් නැහැ. අපි අර හොරෙක් අර ඉන්නේ කියලා හිතුවට ඒක මේ පැත්තේ හිතනවා මිසක් එහෙ රූපෙට ඒක සම්බන්ධයක් නැහැ. නේද? එතන තමයි අපි මේ හිතන ඒවා ඒකට අයිති නැහැ. ඒකට ඒ තේරුම් ගන්න මේ පැත්තේ මොනවා හිතුවත් ඒවා බාහිර රූපවලට අයිති නැහැ. අපි විශ්වාස කරන්න මේ පුරුදු වෙලා තියෙන්නේ නෑ නෑ අපි හිතන්නේ ඔය එයා ගැනම තමයි මේ හිතන්නේ. හොරා ඉන්නේ අර අපි හිතන ටික අයිති කරනවා අර මේ පේන දෙයට. නේද? එතන මුලාවක් වෙනවා කියන එක තේරුම් ගන්නවා. ඔක ටිකක් මෙනෙහි කළොත් තමයි ඔක තේරුම් යන්නේ. එකපාරක් අරුගට ඔක තේරුම් යන්නේ කයි අය බලන්න මේ බැලීම තමයි විදර්ශනය කරනවා
කියන්නේ.
ගන්න පුළුවන් නම් හොඳයි. දැන් ඒක ගන්න නැති එකනේ මේ ප්‍රශ්නේ. අලි එළියේ තියෙන දේම දැක්කා කියලා නෙගන්නේ. ඒතර මේ විඥාණයෙන් මේ ඇහැ හදලා දීපු ප්‍රසාද රූපය තමයි දැනගත්තේ. සද්දයක් ඇහෙනවා කියන්නේ කනේ හැකියාව අනුව ඒ සද්ද සටහනක් හදලා දුන්නා. ඒ තමයි සෝත ප්‍රසාද රූපය කියන්නේ. ඒක සෝත විඥාණයෙන් දැනගත්තා. ඒ දැනගත්තේ මේ කන උපද්දලා දීපු දෙයක් මිසක් එළිය දෙයක් නෙවෙයි කියලා නුවණ පිහිටන්නවා. හරි. දැන් අපි මෙහෙම කරනකො ඔන්න දැන් මෙතන අපි දැන් රේඩියෝ එකක් තියලා ඔක දාන්න. දාපු ගමන් සද්ද ඇහෙනවනේ. රේඩියෝ එක නැතුව ඔය සද්ද ටික ඇහෙනවද? නැහැ. එතකොට අපිට අහන්න වෙන්නේ රේඩියෝ එක උපද්දලා දෙන සද්දනේ. නේද? ඇහෙන සද්ද ටික එළියේ නැහැ. නිකන් තියනවා නේ. නිකනුත් ඇහෙන්නේ නැහැ රේඩියෝ එක නැතුව. සද්ද ටික උපද්දන්නේ රේඩියෝ. ඒ වගේ තමයි මේ කන කියන එක ඒ වගේ උපකරණයක් කියලා. කණෙන් උපද්දන ටික තමයි අපිට දැනගන්න පුළුවන් විඤ්ඤාණයට. ඇහෙන් උපද්දලා දෙන දේ තමයි විඤ්ඤාණයට දැනගන්න පුළුවන්. හරි. ඒක තමයි ඒ ආයතනේ ප්‍රසාද රූප මට්ටම. හරි. දැන් අපේ පුරුද්දක් තියෙන ඔය දැනගන්නේ එළියේ තියෙන දේවල්ම කියලා. ඒක දැන් තේරුම් ගන්න ඕනේ ඒක නෙමෙයි ඇත්තට. ඔකට ටිකක් අපි තේරුම් ගන්න බැලුවොත් අපිට එක එක පාට පේනවනේ නේද? ගස්වල මොන පාටද පේන්නේ? කොළ පාට තියෙනවා නේද? ඈ? කොළ පාට කොහෙද තියෙන්නේ? ගස්වල ඒ කොළේ අපි හිතමු ගහේ කඳ මොන පාටද? දුඹුරු පාට වගේ පේනවා නේද?
කියන්නේ
අපිට සමුද්‍ර ලෝකයෙන් බැහැරු වෙන්නේ. ඒක මොකද්ද වෙන්නේ කියන එක දැන්ම හිතන්නේ. අපි මේ ඇහැ කරන වැඩේ විමසනවා නේද? අවබෝධය ආවම මොකක් වෙයිද කියන එක දැන්ම හිතන්න ගියොත් ඔක පැටලෙනවා. හදිස්සියෙන් නැතුව පොඩ්ඩක්. දැන් අර දුඹුරු පාට තියෙන්නේ කොහෙද? ගහේ කඳේ. නේද? දැන් මං කිව්වොත් රතුපාට කණ්ණාඩියක් දාලා බලන්න නැත්නම් ඉටිකොලයක් තුලින් බලන්න කිව්වොත් දැන් මොකද වෙන්නේ? රතුපාට ගහේ කඳේ දැන් පේන්නේ රතුපාට. දැන් රතුපාට අයිති කොහටද? ගහේද තියෙන්නේ රතු පාට? මේ පැත්තේනේ. දැන් ඉස්සෙල්ලගේ දුඹුරු පාට ගහට ආйти කියලා. එහෙනම් රතු පාටත් ගහට ආйти වෙන්න ඕන නේද? දැන් පේනවද ඔතන? මේ ඇහැ හදලා දීපු වර්ණ සටහනයි අපි දැකලා තියෙන්නේ. උපදිනකොටම පොඩි කාලේ ඇහි මොකක් හරි පාටක් ගාලා තිබුණා නම් අපි ලෝකෙ ඔක්කොම ඒ පාටින් තමයි තියෙන්නේ. නේ? ඔව් බලපෑමක් තියෙනවා. දැන් අපි සමහර විට ඔයගොල්ලෝ අහලා ඇති දැන් වර්ණාන්දතාවය තියෙන කෙනෙක් එහෙම ගත්තොත් නේද අපට පේන පාට නෙමෙයි එයාට තියෙන්නේ. ඒ ඇහෙන් පෙන්වන පාට. ඒ වුණාට දැන් අපිව පුරුදු කරලා තියෙන්නේ ওই පේන්නේ එළියේ තියෙන පාට කියන්නේ. දැන් එයාට සමහර විට ඔය දැන් අපිට කොළ පාට පේන එක එයාට වෙන පාටකට පේයි. ඒ වුණාට එයත් ඒකට කියන්නේ කොළ පාට. සමහර විට එයාට ඒක කහ පාටට පේනවා කියලා නිකන් හිතන් අපිට කොළ පාටට පේන්නේ. ඒත් එයා පුරුදු කරවන්නේ ඔය අර කොළ පාට. ඇත්තටම පෙනිලා තියෙන්නේ කහ පාට. නේද? දැන් ඔතන ඒ සම්මතයට අහු වෙනවා. අපි සම්මතයක් දාගත්තාම එතකොට ඇත්තටම දකින්න එක නෙමෙයි සම්මතයට දාන්නේ. ඒක එක. අනිත් එක තමයි ඔය දැකලා තියෙන්නේ ගහේ තියෙන එක නෙමෙයි මේ ඇහැ උපද්දලා දීපු එක කියන එක. අන්න ඒකයි මම දැන් මන්නේ තේරුම් කරන්න හදන්නේ. දැන් අපි විශ්වාස කරන්න පුරුදු වුණාට එළියේ තියෙන පාටයි ඔය දැක්කේ කියලා එළියේ තියෙන පාට නෙමෙයි මේ ඇහැ උපද්දලා දීපු අර ප්‍රසාද රූපයේ තියෙන පාට තමයි මේ දැකලා තියෙන්නේ. ඒකයි මෙතන ඇහැ වෙනස් වුණොත් මේ පාට පේන පාට වෙනස් වෙනවා. පාට කොලේකින් බැලුවොත් පේන එක වෙනස් වෙනවා මිසක් බාහිර රූපේ අපි වෙනස් කරන්නේ නැහැ නේද? මේ ප්‍රසාද රූපේ වෙනස් වුණොත් පේන එක වෙනස් වෙනවා. ඒකට ඇහැ උපද්දලා දෙන එකයි අපි දකින්නේ කියන එක තේරුම් ගන්නවා. ඕක දැන් මේ එකපාරට පේන ඒවා නෙමෙයි ඔය වගේ ඉතින් අපිට උපමා අරන් මේක තේරුම් ගන්න වෙනවා. ඒතර මේ ආයතනේ උපද්දලා දෙන එකමයි මේ දකින්නේ. කියන නුවණක් ඇති කරගන්න. හරි.කට අපි බාහිර පාටක් දැකලා තියෙනවා නම් මේ වෙනකන් මේ ඇහැ හරහා දැකලමයි දැනගෙන තියෙන්නේ. يعني ඇහැ උපද්දලා දීපු දේමයි දැකලා තියෙන්නේ. වෙනකට අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ ওই එළියේ තියෙන ඒවා කියලා. එතකොට මේ ලෝකෙට ආйти දැක්ම තමයි එළියේ තියෙන ඒවා මේ දැක්කා කියන එක. ඇත්ත தත්ත්වය තමයි ඇහැ උපද්දලා දීපු පාට තමයි ওই දැක්. يعني ආයතන උපද්දලා දීපු දේ තමයි දැනගෙන තියෙන්නේ. ඒක බාහිරයි තියෙන දේ නෙවෙයි. දැන් ඔන්න ඔය ඇත්ත දැනගත්තා නම් අර වතුරට එබෙන බල්ලා වගේ මුලා වෙන්නේ නැහැ. ඇහැ උපද්දලා දීපු දේ දැනගත්තා ඒක අනුව හිතුවා. ඒතර හිතන දේ හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. අපි දැනට හිතන මට්ටම ඔක්කොම වැරදි. මොකද එළියේ තියෙන දේමයි මේ අත්දැක්කේ කියලා නේ හිතන්නේ. ඔකට තමයි ලෝකෙට අහු වෙලා කියලා කියන්නේ. ලෝකෙට ආйти විදිහටයි හිතා. ඒකට දැන් මේ ආයතන උපද්දලා දීපු දෙයි දැනගත්තේ කිව්වහන් අර බාහිර රූප පිහිටවන්නේ නැහැ. ඒවට අහු වෙන්නේ නැහැ මේ ආයතනෙන් උපද්දපු දෙය තමයි මේ දැනගත්තේ කියලා එක නුවණක් එනවා. තරම මට්ටම. ඒකෙන් ඔහොමම ටිකෙන් ටික ගැඹුරට යන්න වෙනවා. දැන් ඔය බාහිර රූපේ කියලා හිතුවට ආයතන උපද්දලා දීපු දේ තමයි දැකලා තියෙන්නේ. අනේ දැන් ඕකෙන් බාහිර රූපේ ඇත්ත දකින්න එක විදිහක් ඔය. මං කියවනේ දැන් බාහිර රූපේ අපි තණ්හා කරනවානේ. තණ්හා කරන්නේ ඇත්ත ඇති ඇති නොදන්නකම හින්දානේ. දැන් පේනවා නේද ඇත්ත දකින්නකොට ඇහැ උපද්දලා දීපු දේ නම් මේ දැක්කේ අපි බාහිර රූපයකට තණ්හා කරයිද? හරි. දැන් ඒක තමයි ටික ටික ඔක දකින්නකොට පේනවා ඒ ලෝකෙන් මිදෙනවා කියන්නේ අර පරණ පුරුදු ලෝකෙට අහු වෙන්නේ නැති ගානකට එන්න පුළුවන්. ඔව් ඒ හිතන්න විදිහ කීපයක් තියෙනවා. දැන් අපි අතන හොරෙක් ඉන්නවා කියනකොට අප්‍රිය දෙයක් නේ දැන් දැකලාද? අපි කැමති නෑනේ හොරෙක් ඉන්නවට නේ. එතකොට එතන තේරුම් ගන්න ඕන එතන ඉස්සෙල්ලා මිනිස්සෙක් ඉන්නවා කියලා හිතලා එයාව තමයි හොරෙක් කළේ. දැන් අර සිද්ධියේදී ඇත්ත තත්ත්වෙ පඹයෙක් නේ. අපි මෙහෙ බය වෙලා හොරෙක් කැවිලා. හා එයාගේ දෙයක් දැක්කත් ඉතින් ඔය විදිහම තමයි. මචං පණ තියන කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. අපිට දෙයකටත් රැවටෙන්නේ ওই විදිහටමයි. ලෝකෙට අයිති දෙයක් කියලා. පුද්ගලෙක් හරි දෙයක් හරි මේක බාහිරේ තියනවා කිව්වහම අපි ඇත්ත ඇති හැටි නෙමෙයි තේරුම් අරන් තියෙන්නේ ලෝකෙට අයිති දෘෂ්ටි. එළව හරිද නැහැ? කතා කරනකොට ඉතින් වෙලාව යනවා තේරෙන්නේ නැහැ. නවත්තන්න එළව හරි නේ. ඒක ගැන තව ටිකක් හිතන්න. ආයතන පිළිසිඳ දකින්න වෙනවා මේ ඇත්ත අවබෝධ කරගන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආයතන පිළිසිඳ දකින්න. ආයතන කිව්වහම ඒ වයින් පෙන්නන බාහිර රූපයි ආයතනෙයි දෙකම අඳුරගන්න. මම ඔය කියන්න උත්සාහ කළේ බාහිර දේවල්. අපේ ආයතන උදව්වෙන් දැනගන්න බාහිර ලෝකේ මොන වගේ දේවල්ද. අපි හිතන දෙයමද එළියේ තියෙන්නේ කියන එක. ඒකට හිතන ස්වභාවය නැත්නම් අපි දැනගන්න ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක් කියලා ওই දෙක වෙන් කරගන්න පුළුවන් වෙනවා. තියන දේ පේනවත් නෙමෙයි, පේන දේ තියනවත් නෙමෙයි. පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. අර බල්ලගේ උපමාවට දාලා බලන්න. පේන දේ තියනවත් නෙමෙයි, තියන දේ පේනවත් නෙමෙයි. ඒ කියන්නේ බල්ලෙක් ඉන්න හින්දා පේනවත් නෙමෙයි, බල්ලෙක් පේන හින්දා බල්ලෙක් ඉන්නවත් නෙමෙයි. ඒක පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය තව එකක් කියලා මොහොම මොහම ටිකක් වෙන් කරන්න පුරුදු වෙනවා. හොඳයි, එතනින් අපි එහෙනම් අවසන් කරමු. දෙවියන්ට බින්දීමක් කරලා ඉතින් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡා කරලා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහානිසංස කියන්නේ මේව නිවන් දකින කම්ම, නිවන් අවබෝධ කරගන කම්ම ප්‍රතිඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල්. ඉතින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. ඉතින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා. දිව ඉසුරු වැඩි දිනු කරගනිත්තා සතුටටපත් වෙලා. ඒ වගේම මේ ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සනවා හැවම ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා ඒ සමගින් අප සැම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. සත් සත්